ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විනාඩි 15ක් තියෙනවා ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තීරණාත්මක මොහොතක ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන්න අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම තරුණ අලුත් දේශපාලන පරම්පරාවක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු විදිහට හිටපු ජනාධිපතිතුමාට පස්සේ කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳවත් මම සතුටු වෙනවා. ප්‍රථමයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම එක දෙයක් පැහැදිලි කරන්න ඕනේ. පැරණි සාම්ප්‍රදායික ගතානුගතික පටු දේශපාලන ධාරාවෙන් ඉවත් වෙලා අලුත් විදියට හිතන්න වැඩ කරන්න ඕනේ කියන ස්ථාවරයේ ඉඳලා තමයි අපි කතා කරන්නේ. හිටපු ජනාධිපතිතුමා කතා කරද්දී මට හිතුනේ, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි තාම රටක් විදිහට පාඩමක් ඉගෙනගෙන නැති බව. අපි හැමදෑම එකම දේ කරලා වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන රටක් බවට පත් වෙලා තියෙනවා. දර දාලා කේජු බලාපොරොත්තු වෙනවා. අපි මේ සම්ප්‍රදායෙන් ඉවත් වෙන්න ඕනේ කියලා මම කල්පනා කරනවා. අපි දේශපාලනයයි ආගමයි ඉතිහාසයයි සංස්කෘතියයි ආර්ථිකයයි මේ ඔක්කොම එකට පටලවගෙන ඉන්නේ. දසක හතා මාරක් මේ පටලැවිල්ල ලියා ගන්නකම් රටක් විදිහට අපිට ඉදිරියට එන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හිටපු ජනාධිපතිතුමාගේ කතාවෙත් මට ඇහුණා, සිංහල බෞද්ධ ජනතාව මේ 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හොඳ බෞද්ධයෙක් කියන්නේ හොඳ මානව හිතවාදියෙක්. සතා සිව්පාවට පවා ආදරය කරන්න අපේ බුදුදහමේ අපිට පොඩි කාලේ ඉඳලා ඉගැන්නුවා. හොඳ බෞද්ධයෙක්ට අන්තවාදියෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. හැම තිස්සෙම මැද ඉඳලා කල්පනා කරන්න වැඩ කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරා. බෞද්ධයෙක්ට කවදාකවත් බෑ බදා ගන්න කෙනෙක් වෙන්න. බෞද්ධයෙක්ට හොඳ බෞද්ධයෙක්ට පුළුවන් බෙදා ගන්න කෙනෙක් වෙන්න. මෙන්න මේ චින්තනයේ ඉඳලා වැඩ කරන්න පටන් ගන්න ඕනේ කියලා තරුණ අලුත් මන්ත්‍රීවරයෙකු විදිහට මම ප්‍රථමයෙන්ම මේ ගරු සභාවට යෝජනා කරනවා. ඒ වගේම හිටපු ජනාධිපතිතුමා හොඳ ප්‍රවේශයක් ගත්තා. එතුමා කිව්වා එකතු වෙලා වැඩ කරන්න සූදානම් කියලා. එතුමා කිව්වා මේ අර්බුදයෙන් ගොඩ ගන්න එතුමාගේ දායකත්වයේ සහයෝගය දෙන්න සූදානම් කියලා. ඒක අපි සුභවාදීව දකිනවා. හැබැයි එතුමාගේ පක්ෂයේ ලේකම්තුමාගේ මතය වෙනස් එකක් ගරු හිටපු ජනාධිපතිතුමනි. එතුමා ඊයේත් වෙන යම් ආකාරයක ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ ඉදිරියේ ඉදලා කරා. මේ පටලවිල්ලත් කරුණාකරලා ලියා ගන්න කියලා මම ඔබතුමන්ලගෙන් ඉල්ලා සිටිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කල්පනා කරේ අපේ රටේ ජනප්‍රියම මාතෘකා කීපයක් තියෙනවා. අවුරුදු 74ක දේශපාලන ඛේදවාචකය. සිහින මරපු මිනිස්සු. මෙන්න මේ ආදී වශයෙන් සටන් පාඨ කීපයක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. මං කල්පනා කරේ අපිට වැරදුනේ කොතනද? අපි හදා ගන්න ඕනේ කොතනද කියලා කල්පනා කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මුලින් ඉඳලම වරද්ද ගත්තා. අපේ රටේ අපේ ආකල්පවල අපේ සිතුම් පැතුම් හැඟීම්වල වෙනසක් ඇති කර ගන්නකම් මම නැවතත් කියනවා, අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. සිස්ටම් චේන්ජ් එකකට කලින් ඇටිටියුඩ් චේන්ජ් එකක් අපිට කරගන්න සිද්ධ වෙනවා. ආකල්ප හදා ගන්න අපිට සිද්ධ වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ ඉතිහාසයේ වැඩක් කරලා අපේ රටේ කවදාක්වත් හොඳක් අහපු මිනිසෙක් නැහැ. මේ රටේ අනිවාර්යෙන්ම හොඳක් අහන්න නම්, ගෞරවයක් ලබන්න නම් මැරෙන්නම ඕනේ රටක්. ඕනේ තරම් උදාහරණ තියෙනවා මේ සමාජයේ අපිට ගන්න. අනගාරික ධර්මපාලතුමා රටෙන් පැනලා ගියා. රට දිහා බලාගෙන නිදිය ගන්නවත් කැමති නැහැ කිව්වා. අද හන්දි හන්දි ගහන්නේ එතුමාගේ පිළිරු හදලා මාසයකට වතාවක් ගුණ සමරුවක් තියෙනවා. ඊට පස්සේ කන්නංගර මහත්තයා නිදාස් අධ්‍යාපනයේ පියා එතුමා 1943 නිදහස් අධ්‍යාපන පනත ගෙනල්ලා හැම දුප්පත් කොල්ලෙකුටම කෙල්ලෙකුටම නිදහස් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් ආකාරයට මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරා. ඊළඟ මැතිවරණේ කන්නංගර මහත්තයව පරද්දලා ගෙදර ඇරපු රටක් මේක අමතක කරන්න එපා. අද මල් තියලා වදිනවා මැරුණට පස්සේ. ගාමිණී දිසානායක මහත්තයා මහවැලිය හදද්දි මේ රටේ සමාජ මතයක් ගෙනිච්චා ගාමිණී හොරා, ගාමිණී මහවැලි හොරා කියලා. හැබැයි අද වෙනකොට එතුමා මැරුණට පස්සේ ගාමිණී වගේ මිනිහෙක් හිටියනම් කියලා මේ සමාජයේ හැමෝම කතා වෙනවා. සිරිමාව බණ්ඩාරනායක මැතිනිය මේ රටේ පළවෙනි ලෝකයේ පළවෙනි අග්‍රාමාත්‍යවරිය බින්දු කුමාරී කරා එතුමියගේ ප්‍රජා අයිතිය අහෝසි කරා. අද එතුමාට එතුමියට මල් තියලා වඳිනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අද ලැබිලා තියෙන ගෞරව නාමය තමයි මහින්ද හොරා. හැබැයි මම එකක් කියනවා මේ සභාවේ ඉඳලා, කවදා හරි මේ රටේ එතුමාට ලැබෙන ගරු සැලකිල්ල ගැන මගේ මේ කතාවට එදාට ඔබතුමන්ලට මතක් වෙයි කියලා මම මතක් කරන්න ඕන. මේක හොඳක් අහන්න, ගෞරවයක් ලබන්න මැරෙන්න ඕනේ රටක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉන්නකම් ගහනවා. ඊට පස්සේ ඊයේ පෙරේදා මංගල සමරවීර ඇමතිතුමා නැති වුණා. නැති වුණාට පස්සේ ඔක්කොම එතුමාගේ කතා කියන්න පටන් ගත්තා. එතුමා හිටියානම් හොඳයි කියන්න පටන් ගත්තා. මෙන්න මේ ආකල්පවලින් අපිට එළියට එන්න සිද්ධ වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මේ හොරා කියන්නේ දේශපාලඥයෝට විතරක් නෙවෙයි. ගමේ වුණත් යමක් කමක් හොයාගත්තු දියුණු වෙච්ච මිනිස්සයට චෝදනා දෙකක් එල්ල වෙනවා මේ රටේ. එක පැත්තකින් මට උදාහරණයක් කියන්න අවසර දෙන්න. මම නියෝජනය කරන ප්‍රදේශයේ එක්තරා ව්‍යාපාරිකයෙක් උදේ 4ට නැගිටලා බිරිඳත් එක්ක ව්‍යාපාරයක් පටන් ගත්තා. හොඳ සාර්ථක ව්‍යාපාරිකයෙක් වුණා. මාස අවුරුදු දෙකකට තුනකට පස්සේ ගමේ දේවාලේ හදන වෙලාවේ පන්සලට ගිහිල්ලා රුපියල් ලක්ෂයක් දුන්නා ගමේ කමට. ගමේ මිනිස්සු ඔක්කොම කතාවක් හැදුවා, නිදහනයක් හාරලා අලයක් ගත්තා කියලා. ඒ කොල්ලට ඉස්කෝලේට යන්න බැරි වුණා. පොඩි එකාට ඉස්කෝලේ ළමයි නමක් දැම්මා අලය කියලා. දියුණුව ලැබපු මිනිස්සුන්ට මේ රටේ දුන්න ගෞරව නාම තමයි යෝක. ගමේ කවුරු හරි දියුණු වුණා නම් එක පැත්තකින් නිදන් හොරෙක්, එහෙම නැත්නම් කුඩුකාරයෙක් බවට පත් කරා මේ සමාජේ. මෙන්න මේ ආකල්ප වලින් අපිට එළියට එන්නේ නැතුව දියුණු වෙන්න පුළුවන් කියලා හිතන්න එපා. මම කතරගම ප්‍රදේශයේ සංචාරයක් කරපු වෙලාවේ මම දැක්ක එක සිද්ධියක්. කාන්තාව 3 දිනක් තරුණ ගාමන්ට් එකේ වැඩට ගිහිල්ලා ඇවිදගෙන එනවා මහන්සි හෙම්බත් වෙලා. තාප්පයක් උඩ කොල්ල 4-5 දිනක් වාඩි වෙලා හිටියා. රස්තියාදු ගහන වැඩක් නොකරන මේ කොල්ල ටික එකතු වෙලා අර වැඩ කරපු මහන්සි වෙච්ච කෙල්ල 3 දෙනාට ගාමන් බඩු කියලා විහිළු කරා. එහෙම රටක් මේක. එහෙම රටවල් දියුණු කරන්න පුළුවන් කියලා හිතන්න එපා. මේ ආකල්ප වලින් එළියට එනකන් රට හදන්න පුළුවන් වෙන්නේ නැහැ. වැඩ කරන්නේ නැති එක හැම තැනම වැඩ කරන එකට විහිළු කරා, ඔච්චම් කරා, ඇඟිල්ල දික් කරා, හොරා කිව්වා. ගාමන්ට් එකේ වැඩ කරන කෙල්ල අමාරුවෙන් වැඩ කරලා දෙමව්පියන්ට කණ්ඩ දෙද්දි ගාමන් බඩුව කරපු සමාජයක් මේක. එහෙම රටවල් දියුණු වෙයි කියලා කවදාකවත් හිතන්න එපා. ඊට පස්සේ වෙනම මතයක් හැදුවා මේ රටේ දියුණු වෙන හැම මිනිහම මේ හොරකම් කරනවා කියන මතයක්. ඊට පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ කවුද ව්‍යාපාර කරන්නේ කියලා කරුණාකරලා කල්පනා කරලා බලන්න. අපේ රටේ ලාභ ලබන කෙනෙක් සමාජ ද්‍රෝහියෙක්. විවෘතාර්ථික වෙළඳපොළක ලාභය කියන්නේ යම් කිසි වැරදි දෙයක් බවට මේ රට පත් කරා. Profit is evil in this country. මේ තත්ත්වයට පත් කරා. එතකොට ව්‍යාපාර යම් කිසි ලාභයක් ලබන වෙලාවට ඒක මාෆියා එකක් කරා. එළවලු වවන ප්‍රදේශයක මං ජීවත් වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එක කාලයකට එළවලු මිල ඉහළ යනවා, තව කාලයකට පහළ යනවා. ඉහළ යන වෙලාවට එළවලු මාෆියාව කියලා මේ රටේ සමාජ මතයක් හදනවා. බිත්තර මාෆියාව කියලා මතයක් හදනවා, ගෑස් මාෆියාව කියලා මතයක් හදනවා, හාල් මාෆියාව, මෝල් මාෆියාව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙච්චර මාෆියා ඉතාලියේවත් නැහැ. අපි අපේ රටේ දේශීය කර්මාන්ත දියුණු වෙනවා වෙනුවට, දියුණු කරනවා වෙනුවට වැඩ කරන එකව කකුලෙන් අදින දේශපාලන සංස්කෘතියක්, ආර්ථික සංස්කෘතියක් අපි මේ රටේ හදලා තියෙන්නේ. එහෙම රටවල් දියුණු වෙයි කියලා හිතන්න එපා. IMF නෙවෙයි මොකාවත් මේ ආකල්ප වලින් මිදෙනකන් මේ රට හදන්න පුළුවන් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නෑ ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි. මෙන්න මේ ප්‍රශ්න ටිකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මට ඊයේ පෙරේදා ගිය මාසේ ලියුමක් ආවා 20/22 12/15 ජාතික තරුණ සේවා සභාවෙන්. මම මේකේ අස්සම් කරපු කෙනාගේ නම කියන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් මේ රටට මේ වෙලාවේ කියන්න ඕනේ. මේකේ ශීර්ෂ පාඨය තමයි රණවිරුවන් හා නව වසරට ආශිර්වාද පතා වාර්ෂිකව සිරිපාදයේ පැවැත්වෙන පිරිත් පින්කම හා දාන්නමය පුණ්‍ය කර්මය. මේකේ අවසානය කියනවා, මෙම කාර්යයේ හැටන් ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නියේ ප්‍රදේශයේ සිට ශ්‍රීපාද මළුව වෙත කිලෝග්‍රෑම් 10කට ආසන්න වන දානමය පිරිත් පින්කමට අදාළ ද්‍රව්‍ය රැගෙන යාමේ කාර්ය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහයෝගය අපේක්ෂා කරන අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි කියලා. මේ කොල්ල කෙල්ල ටිකක් එකතු වෙලා කරන පින්කමට හමුදාවේ කොල්ලෝ ඉල්ලනවා බඩු ටික අදින්න. ඒ කොල්ලෝ යන ගමන් සෙල්ෆි ගහන්න පුළුවන්, ඒ කොල්ලොන්ට යන ගමන් විනෝදෙන් යන්න පුළුවන්. හැබැයි හමුදාවේ කොල්ලෝ ඉන්නේ මෙහෙම වැඩ කරන්න නෙවෙයි කියන එක අපි මතක් කරන්න ඕනේ. විශේෂයෙන් තරුණ ප්‍රජාවගෙන් අපි ඉල්ලනවා ජාතික තරුණ සේවා සභාවෙන් නම් මේක කරන්න, තරුණ තරුණියෝ එකතු කරගන්න මේ පින්කම ඒ අයට පුළුවන් විදිහට කරන්න. අපේ හමුදාව මෙතනින් ඉදිරියට අපි මේ ආකාරයට යොදවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නගර සභා ප්‍රාදේශ සභා වලින් කානු අතු ගන්න, කානු සුද්ධ කරන්න අපේ හමුදා නිලධාරීන් ඉල්ලනවා. අපි ප්‍රජා සත්කාරක වැඩසටහන් කරනවා, ඒකේ කිසිම අඩුවක් පාඩුවක් අපි කරන්නේ නැහැ. හැබැයි ඒ තත්වයට හමුදාව දාන්න එනවට අපි කැමති නැහැ කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ රට, මම තව එක දෙයක් මතක් කරන්න ඕනේ, මේ කලාපය එක්ක සංසන්දනය කරාම අපේ රටේ තමයි වැඩිම සහනාධාර දෙන රට, වැඩියෙන්ම බඩු බෙදපු රට, වැඩියෙන්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තිබුණු රට, වැඩියෙන්ම වැඩ වර්ජන තිබුණු රට, රටේ ජනගහනයේ ප්‍රතිශතයක් විදිහට වැඩිම රාජ්‍ය සේවකයෝ පිරිසක් ඉන්න රට, වැඩියෙන්ම ප්‍රතිශතයක් විදිහට අපි විශ්‍රාම වැටුප ගෙවන රට. මේ අත් දෙකෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බඩු බෙදලා ඇති කෝටි ගානක. හැබැයි අපි ප්‍රගතියක් දැකලා නැහැ. අපි සහනාධාර වලට අපේ ජනතාව පුරුදු හුරු කරලා තියෙනවා. ඔබතුමා ගිහිල්ලා බලන්න බැංකුවේ සහනාධාර දෙන දවසට එළියේ බැංකුවේ ඉස්සරහා තියෙන වාහන ප්‍රමාණය අඩුම තරමේ රුපියල් 10 පා කියන්නේ නැහැ අපේ රටේ සමහරක්. එහෙම රටක් දියුණු කරන්න පුළුවන් කියලා හිතන්න එපා. ඒ වගේම මම මතක් කරන්න ඕනේ තව, මේ අපි ක්‍රීඩා භාණ්ඩ මේ බඩු බෙදලා අපි ලබාගත්තු ප්‍රගතියක් නැහැ. අපිට හදන්න වෙන්නේ වැඩ කරන රටක්, වැඩ කරොත් දියුණු වෙන්න පුළුවන් කියන මතයක්, අදහසක් තියෙන රටක් අපි හදන්න ඕනේ කියන පණිවිඩය අපි මේ අවස්ථාවේදී දෙනවා. එසේ ප්‍රකාශ කරමින් මම මේ කියපු කතාව ප්‍රසිද්ධන වෙන්න පුළුවන්, මේකේ මට හෙට ඉඳලා ගහන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි කවුරු හරි එකෙක් ඇවිල්ලා මේ තිත්ත කතා කරන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ජනාධිපතිතුමාගේ රාජාසන කතාවෙත් එතුමා කිව්වේ අපිට කරන්න වෙන්නේ ජනප්‍රිය දේවල් නෙවෙයි, අපිට කරන්න වෙන්නේ ඒ වෙලාවට ජනප්‍රිය තීන්දුව නෙවෙයි, හැම ජනප්‍රිය තීන්දුවක්ම කල්යද්දී ඒවයි ප්‍රතිඵල ලැබෙද්දී ඒවට ලැබිච්ච ජනප්‍රියත්වය ඔබතුමන්ලා දන්නවා. අන්තිමට මේවට අපිට වන්දි ගෙවන්න උනේ අපේ ගෙවල් ගිනි තියාගෙන. මෙන්න මේක අමතක කරන්න එපා. ඒක නිසා රට හදන්න ඕනේ නම් ආකල්ප වලින් වෙනස් විදියට හිතන පතන කල්පනා කරන සමාජයක් හදන්න සීල දෙනාටම අපි ආරාධනා කරමින් ආයාචනය කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. මේ ළඟට ගරු මහාචාර්ය කරු චරිතේ රත්නත්තුමා, ඔබතුමාට මිනිත්තු 15ක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඉතාම සන්තෝෂයටපත් වෙනවා මේ සංවාදයට, මේ විවාදයට මැදිහත් වෙන්න අවස්ථාව ලැබීම ගැන. විශේෂයෙන්ම ඊයේ ගරු ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හතරවෙනි වතාවටත් ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන අද ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කරපු මේ සභාව කල්තැබීමේ විවාදය ඉතාම වැදගත්. විශේෂයෙන්ම අපේ රටේ මේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන එකත් දැන් ප්‍රතිපත්තියක් වෙලා, ඒ කියන්නේ ඒකත් පොඩි පැෂන් එකක් වගේ වෙලා තියෙන්නේ. නිතර ඔතන ලොකු ප්‍රශ්නයක් නම් අපි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා. අර ඉස්සර කොමිෂන් දාන එක පැෂන් එකක් වුණා වගේ දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරන එක තමයි වෙලා තියෙන්නේ. හැබැයි ඊයේ ගරු ජනාධිපතිතුමා කරපු ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඩොකියුමන්ට් එකක් විදියට ගත්තාම, ටෙක්ස්ට් එකක් විදියට ගත්තාම සමහර ඒවා හොඳයි, එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි මේ ඕනෑම ටෙක්ස්ට් එකක් කොන්ටෙක්ස්ට් එකක් ඇතුලේ තමයි, නැත්තම් සන්දර්භයක් ඇතුලේ තමයි තියලා බලන්න ඕන. එහෙම නැතුව මේ පොත රජයේ මුද්‍රණාලයෙන් ඉතා ලස්සනට ගහපු හොඳ ටෙක්ස්ට් එකක්, කවුරු හරි ලියලා දෙන්නත් ඇත්තේ, නමුත් ඒක ඉතාම හොඳ ටෙක්ස්ට් එකක්. හැබැයි ඒ ටෙක්ස්ට් එක විතරක් අරගෙන අපිට මේ රටේ දේශපාලනය කරන්න බෑ. ඒ පටිතය නැත්තම් මේ ලියන ලද දේ පමණක් නෙමෙයි, මේක ලිව්වේ කවුද, මේක කිව්වේ කවුද, මේක කරන්නේ කවුද කියන මේ කොන්ටෙක්ස්ට් එක සම්පූර්ණ සන්දර්භය ඇතුලේ තියලා තමයි ප්‍රතිපත්ති ප්‍රකාශ කතා කරන්න ඕන. මම අද උදේ ඉඳලා මේ සංවාදයේ
දෙස බලන්න සමා වෙන්න පුතාට මිනිත්තු 10යි තියෙන්නේ.
උදේ ඉඳලා මේ සංවාදයේ දෙස මම බලාගෙන හිටියේ අපේ ආණ්ඩු පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු ගණනාවක් ඉතාමත්ම ජයග්‍රාහී ලීලාවෙන් මේ ප්‍රතිපත්ති මාලාව ගැන කතා කරුවා. එතුමාලා ගැන මම සතුටු වෙනවා. හැබැයි මේ ප්‍රතිපත්ති මාලාවේ කොන්ටෙක්ස්ට් එක, ඒ කියන්නේ මේකේ සන්දර්භය තියෙන්නේ මොකද්ද, මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ, එතුමා කියන්නේ මීට ඉස්සෙල්ලා හිටපු ආණ්ඩුව මේ ආර්ථිකයේ සම්පූර්ණ අවුල් කෙරුවා කියලා. එතුමා කියන්නේ මීට ඉස්සෙල්ලා හිටපු මුදල් ඇමතිතුමා මේ දේශපාලන ආර්ථික ක්‍රියාදාමය ඉතාම මෝඩ විදියට හැසිරෙව්වා කියලා. එතුමා කියන්නේ බදු පිළිබඳ ප්‍රශ්නය, රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නය, මීට ඉස්සල්ලා හිටපු මුදල් ඇමතිතුමා සහ ආණ්ඩුව සම්පූර්ණ වැරදි විදිහට කෙරුවා කියලා. දැන් ඒක තමයි ආණ්ඩු පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු උද්දාමයෙන් කියන්නේ මේක හරි හොඳයි කියලා. මේක හරි හොඳයි නම් වැරදියක කෝකද? මේක හරි හොඳයි නම් වැරදියක කෝකද? වැරදියක තමයි එහෙනම් මහින්ද රාජපක්ෂ මැතිතුමයි බැසිල් රාජපක්ෂ මැතිතුමයි දෙන්න ඉදිරිපත් කරපු අයවැය ප්‍රකාශ දෙක තමයි වැරදි දේශපාලන ලියවිලි කියලා මේකෙන් නොකිය කියන්නේ. ඒකද අපි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීතුමාලා හුරේ දාලා අප්පුඩි ගහලා කියන්නේ? මන් දන්නේ නැහැ, කියනවා නම් එහෙම කියන්න. ඒකද මේ කියන්නේ? මේකේ පැහැදිලිව කියනවා මේ බදු ප්‍රතිපත්තිය නිසා. මේ කවුද බදු ප්‍රතිපත්තිය ගෙනාවේ? බදු ප්‍රතිපත්තිය ගේනකොට මුදල් ඇමතිතුමා මහින්ද ජනාධිපතිතුමා, ඒක ක්‍රියාත්මක කරනකොට මුදල් ඇමතිතුමා බැසිල් ඇමතිතුමා. ඒක තමයි මේ කියන්නේ, ඒක වැරදි කියලා. ඒක වැරදි නම් ඒක ගැන හුරේ දාන්න නැතුව අපි ඒක ගැන පොඩ්ඩක් ඉඳගෙන කතා කරන්න ඕනේ. ඒක වැරදුනේ කොහොමද? ඇයි ඒක වැරදුනේ? ඒක වරදින වෙලාවේ කවුරු හරි කියපු එක ඇහුවේ නැද්ද? ඇයි ඒක ඇහුවේ නැත්තේ? අන්නේ දේශපාලනේ අපි නවත්තන්න ඕනද එපාද? මෙන්න මේකයි අපි කතා කරන්න ඕන. ඒ නිසා මේක කොන්ටෙක්ස්ට් එකක් ඇතුලේ තියලා කියවනවා මිසක ටෙක්ස්ට් එකක් විදියට මේක හොඳද නරකද කියන එකේ තඹ දොයිතුවක වැඩක් නැහැ. ඒ වගේම අපේ ජනාධිපතිතුමා එතුමා දිගටම කියනවා මේකෙදි තව එක වැදගත් කාරණයක්. එතුමා කියනවා මේ ලියවිල්ලේ සමහර තැන්වල එතුමා ඉතාම පැහැදිලිව කියනවා අපි මෙතෙක් කල් ගත්ත සමහර තීරණ වැරදි කියලා. මෙතෙක් ගත්ත සමහර තීරණ ජනප්‍රිය තීරණ මිසක හරි තීරණ නෙමෙයි කියලා. දැන් කවුද මේ තීරණ ගත්තේ? මේ ජනප්‍රිය නොවන, ජනප්‍රිය වෙන, හරි නොවන තීරණ ගත්තේ කවුද? ගත්ත දේශපාලනේ එතුමා නියෝජනය කරන පක්ෂය තමයි අවුරුදු 40ක් විතර ආරම්භ තියෙන්නේ. එහෙනම් පළවෙනියෙන් ඇවිල්ලා කියන්න ඕන අපි ගත්ත තීරණ වැරදි, දැන් මම වෙනස් වෙලා ඉන්නේ, ඒ නිසා අපි දැන් අලුත් තීරණ ගන්නවා කියලා. අපිට ඇවිල්ලා ඊයේ ඉපදුනා වගේ ඇවිල්ලා කියනවා නම් මේ හුඟක් අය ආරම්භ තියෙන්නේ ජනප්‍රිය තීරණ, ඒවා වැරදි, මම ගන්නේ ජනප්‍රිය නොවන හරි තීරණ කියලා. මේ මම කියන්නේ කවුද? මම කියන්නේ මේ රටේ දේශපාලනේ ඔය කියන වැරදි ජනප්‍රිය තීරණ ගත්ත ධාරාවේ අවුරුදු 40ක නායකයා. ඒ නිසා මේ වගේ වැඩක් තියනවාද? එතුමා එකමයි පෞද්ගලික කිසි ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ මේ රංගපෑම මේක නිසා තමයි අද එළියේ සමාජයේ, තරුණ සමාජයේ මේ අපි ඔක්කොටම hina වෙන්නේ. අපි ඇවිල්ලා කියනවා ජනප්‍රිය තීරණ අරන් තියනවා අවුරුදු 73ක් තිස්සේ. කවුද කියන්නේ? ආයේ අවුරුදු 73න් අවුරුදු 40ක් රට පාලනය කරපු පක්ෂ නායකයෙක් ඇවිල්ලා කියනවා අවුරුදු 73ක්ම ජනප්‍රිය තීරණ අරන් තියනවා හරි තීරණ නැහැ කියලා. ඉතින් ජනතාව අපිට hina වෙන එක අහන්න දෙයක්ද? ජනතාව කියන්නේ තෝක තමයි. මේක වැරදි කියලා. එනිසා මේ රංගපෑම වැඩක් නැහැ. මම කියන්නේ ඕනනම් මේක කරගෙන යන්. නමුත් මේක වැඩක් නැහැ. මේ රට ඉස්සරහට යන්නේ නැහැ. ඉන්දියාවේ අපි වගේම අවුරුදු 75ක් ඒගොල්ලන්ගේ නිදහස සැමරුවා. ඒ අය අවුරුදු 100 දක්වා යන ගමන් මාර්ග ගැන කියලා තියෙනවා. අපි වගේම එක දවස්වල නිදහස ලබාගත් රටවල් දෙකක්. අපිට වඩා කටවල් තියෙන රටවල් දෙකක්. අපිට වඩා ජනතාව රාශියක් ඉන්න රටක්. නමුත් අද වෙනකොට ඉන්දියාවේ මේ වෙනකොට තත්ති සමුන්නාන්සලා දන්නවා. අද වෙනකොට විශේෂයෙන්ම GDP එක ට්‍රිලියන 3.469යි. ඒ වගේම මේ රටේ විශාල growth එකක්, විශාල ආර්ථික දියුණුවක් තියෙනවා. ඒ ආර්ථික දියුණුව එහෙම ඇති වුණේ ඇයි? ඒ ආර්ථික දියුණුව ඇති වුණේ සමහර ප්‍රතිපත්ති එක්ක තීරණ ගන්න පුළුවන් නායකයෝ ඒ රටේ පාලනයට ආපු නිසා. එනිසා අද අවුරුදු 40ක් 50ක් තිස්සේ රට පාලනය කරපු අපේ ප්‍රධාන ධාරාවේ පක්ෂ ඇවිල්ලා කියනවා නම් මේ ප්‍රතිපත්ති වැරදි කියලා. ඒක තමයි අද අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. මේ ආර්ථික අර්බුදේ ජයගන්න ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙන සමහර කරුණු එක මම එකඟ වෙනවා. ඒ කියන්නේ මේ සමහර පනත් වෙනස් වෙන්න ඕන. ඒ පනත් සඳහා එතුමා ඉදිරිපත් කරලා තියෙන අලුත් පනත් ඒ මොනවද දන්නේ? එතුමා සාමාන්‍යයෙන් පනත් ලැයිස්තු හැමදාම ඉදිරිපත් කරනවා. මේ දක්වා පනත් 17ක් විතර නන්දාලා තියෙනවා. ඒවා මොනවා වෙනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒවා ඉතාම මහන්සියෙන් කරන්න ඕන වැඩ. අපේ රටේ නීතිය වෙනස් කිරීමේ විශාල අභියෝගයක් තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම මේ රටේ අර්බුදය, එහෙම නැත්නම් මේ රටේ මේ අර්බුදය එක පැත්තකින් ආර්ථිකයි, අනිත් පැත්තෙන් දේශපාලනිකයි. එතුමා දැන් 13th amendment නැත්නම් 13 ව්‍යවස්ථා සංශෝධන සංවාදයකුත් ඇති කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ 13 ගැන අපේ විපක්ෂී දය අතරත් මම සමහර වෙලාවට ටිකක් වෙනස් අදහසක් දරන කෙනෙක් විය හැකියි. මම හිතන්නේ අපිට මේ රට දියුණු කරන්න නම් මේ ජනවර්ග අතර තියෙන එකඟතාවය අපි හදන්න ඕන. ජනවර්ග අතර තියෙන විරසකේ නැති කරන්නේ නැතුව අපිට ආර්ථික වශයෙන් දියුණු වෙන්න බෑ. ඉන්දියාව ආර්ථික වශයෙන් දියුණු වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි සංස්කෘතීන් ගණනාවක් එකට තියාගන්න පුළුවන් රාජ්‍ය යාන්ත්‍රණයක් ඉන්දියාවට හදන්න පුළුවන් වීම. අපි මේ 13 ව්‍යවස්ථා සංශෝධනයේ දෙස බලන්න ඕන අන්න ඒ අර්ථයෙන්. 13 ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලේ අපිට ද්‍රවිඩ සමාජයත් එක්ක ලොකු සංවාදයක් හදන්න පුළුවන් නම්, ද්‍රවිඩ සමාජය නැත්තම් අපේ රටේ දෙමළ සමාජයත් එක්ක අපිට මිත්‍රශීලී තත්වයක් ගොඩනගන්න පුළුවන් නම් අපි 13 ව්‍යවස්ථා සංශෝධනයේත් එක්ක ඉස්සරහට යන්න ඕන. 13 ව්‍යවස්ථා සංශෝධනයේ තමයි අපිට තියෙන බෙන්ච්මාර්ක් එක වශයෙන් තියෙන්නේ. මීට වඩා යටට යන්නත් බෑ, මේකෙන් උඩට එන්නත් බෑ කියන தத்துவයට අපි යන්න ඕන. ඒ නිසා මේ රටේ මම ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නේ ජනාධිපතිතුමා මේ වෙලාවේ මේ ඇරලා තියෙන්නේ නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක්, අනවශ්‍ය බොක්ස් එකක්. මේකෙන් මේ රටේ ජනතාව අතර කුලල්කා ගැනීමක් ආයි ඇවිල්ලා තියෙන්නේ. 13 ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලේ අපිට එකඟ වෙන්න පුළුවන් දේවල් රාශියකට අපි එකඟ වෙලා වැඩ කරගෙන යනවා. ඒක ශක්තිමත් ඉස්සරහට ගෙනියෑම මිසක ඒක වෙනත් තැනකට කෝණ කරලා රට ඇතුලේ විශාල අර්බුදයක් ඇති කරන එක වැරදි. 13 ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට සමහර වෙලාවට කවදා හරි මේ රට ශක්තිමත් දිදුලන ෂයිනින් ශ්‍රී ලංකා එකක් හදන්න වෙනවා නම් ඒකේ අංක එකේ අවශ්‍යතාවය තමයි රට ඇතුළේ ඉන්න ප්‍රධාන ජනවර්ග අතර එකඟතාවක් තියෙන එක. එහෙම නැතුව ආර්ථිකය හදන්නත් බෑ. එහෙම රටෝ රට අර ඉන්දියාව වගේ උඩට උස්සන්න කවදාක්වත් බෑ. නිසා මේක එකතු කරන්න ඕන ප්‍රධාන ජනවර්ගෙත් හානි කරන්නේ නැතුව ප්‍රධාන ජනවර්ගයේ හිත්තලන්නේ නැතුව නමුත් අනිත් ජනවර්ග අතර එකතුවක් හදමින් අපි නියෝජ්‍ය කතානායකතුමනි අපි චීනෙත් එක්ක චීනෙට 52%ක් අයිතිය තියෙන පෝට් සිටියකට අපි අස්සන් කෙරුවා. ඒ පෝට් සිටි කියලා අලුතෙන් හදපු අර අයිලන්ඩ් එකේ අයිතියෙන් 52%කට වැඩිය තියෙන්නේ චීනෙට. අපි කිසිම බයක් සැකක් නැතුව චීනෙත් එක්ක ඒක අස්සන් කරන්න ලෑස්ති වෙන අපි අපේම මේ ජනවර්ග එක්ක මීට වඩා වෙනස් විදියට හිතන පුරුදු වෙන්න ඕන. මම හිතන්නේ ඒක තමයි මගේ අදහස. නමුත් ඒක අපිට එහෙම කරන්න බැයිද පුළුවන්ද කියන එක අපේ රටේ දේශපාලන ක්‍රියාදාමයේ ඉදිරියේදී තීරණය වෙන එකක්.
අවසන් කරන්න
වෙනවා. ඒක ඒ නිසා අපි ඊට වඩා ඒක ගැන කතා කරන්න මම මේ අවස්ථාවේ යන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය යම් සන්දර්භයකට අපි එකතු කරනකොට අපිට කියන්න සිද්ධ වෙනවා මේ රටේ ජනමතය කොහෙද තියෙන්නේ කියන එක හරියට විසඳගන්නේ නැතුව කිසිම සංවර්ධන කටයුත්තක් හරියට කරන්න පුළුවන් එකක් නැහැ. ඒ නිසා ජනමතය රකින දේශපාලනයක් ගෙනෙමින් පමණයි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන් වෙන්නේ. ආර්ථිකයේ අලුත් යෝජනා ගෙනල්ලා දේශපාලන ප්‍රතිසංස්කරණවට අලුත් යෝජනා ගෙනල්ලා ජනමතය නොසලකා හරමින් වැඩ කරන්න බෑ කියන එක ඉතාම පැහැදිලි බව ප්‍රකාශ කරමින් ඒ සඳහා අපි එකතු විය යුතු බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පෙන් නිමා කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු ජානක වක්කුඹුර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අතිගරු ජනාධිපතිතුමා විසින් ඊයේ මේ පාර්ලිමේන්තු අමතා එතුමාගේ ඉදිරි දැක්ම එතුමා ප්‍රකාශ කරා. එවලේ ඒක අහන්නවත් යම් පිරිසක් හිටියේ නෑ. හැබැයි අපි ඔක්කොම එතුමාගේ ඒ වැඩපිළිවෙල අනුගමනය කරමින් මේ රට අලුත් දිශාවකට ගෙනියන්න ජනාධිපතිතුමා ගිනින ඒ වැඩපිළිවෙල මේ කවුරු කොහොමකවත් මේ රටේ ජනතාව පිළි අරන් තියෙනවා. එයාට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තමන්ගේ කටයුතු කරන්න අද අවස්ථාව තියෙනවා. පහුගිය කාලේ සංචාරක ව්‍යාපාරේ එහෙම් පිටිම වැහලා තිබුණා. ඒකට මේ උද්ඝෝෂණත් එක්ක අපේ රට සංචාරකයෙක් ඉන්නේ නැතුව ගියා. දැන් ඒ ව්‍යාපාරය සාර්ථක වෙලා තියෙනවා. ඒකට හේතුව මේ රටේ තියෙන ප්‍රශ්න ගණනාවක් වෙනස් කරන්න එතුමාට පුළුවන්කම තිබුණා. මේ පෝලිං ගණනාවක් තිබුණා, ඒවා නැති කරලා ඒ වගේම ජනතාවට නැවතවරක් බයෙන් සැකෙන් තුරව තමන්ගේ ගමන බිමනක් යන්න පුළුවන් විදිහට වාතාවරණයක් ඇති කරගෙන එනවා. අපි දන්නවා යම් පිරිසක් ජනතාව බය කරගෙන එයාගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න කටයුතු කරා. එතුමා ඒකට මුහුණ දීලා රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සෑම කෙනෙකුටම ලබලා දුන්නා. හැබැයි ඊයේ මෙතන හිටපු නැති ඒගොල්ලෝ ඒ අයටත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබලා දුන්නේ ජනාධිපතිතුමා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ නැවත වරක් ආර්ථිකයේ ශක්තිමත් කරලා ජනතාවට දෙන්න පුළුවන් සහනයක් ලබලා දෙන්න. මේ එතුමා මුදල් අමාත්‍යාංශෙත් එක්ක අපේ ආණ්ඩුව දැන් මේ වෙනකොට IMF එකත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ ජපානයේ ආපු විදේශ රාජ්‍ය ඇමතිතුමත් එදා අපි හමු වෙච්ච වෙලේ කිව්වා අපිට දැන් මගේ අපේ අමාත්‍යංශයේ යටතේ විදේශ රටවල් වලින් ගන්න ව්‍යාකුතු රාසියක් තියෙනවා. මේ ඔක්කොම හෝල්ඩ් කරලා තියෙන්නේ. මේවා ක්‍රියාත්මක කරන්න එයා ඒ අවශ්‍ය කටයුතු කරනවා කියලා. ඒ නිසා රටේ සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ එකඟතාවය ආවට පස්සේ. ගොඩක් අය කියනවා IMF එකට ගිහිල්ලා බිලියන 2.9ක් කරා මොකද කරන්න පුළුවන් කියලා අහනවා. හැබැයි ඒ බිලියන 2.9ට එහා ගිය අපිට ඒ දීපු දැන්ට නවත්තලා තියෙන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරලා ඒකෙනුත් මෙරට ඩොලර් තමයි හම්බ වෙන්නේ. ඒ වගේ විශාල වැඩ කොටසක් කරන්න මේ එතුමාගේ වැඩපිළිවෙලත් එක්ක අපිට පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඒක කඩාකප්පල් කරන්න යම් පිරිසක්
නැවතරක් උත්සාහ ගන්නවා. එනිසා රටේ ජනතාව අද තමන්ගේ වැඩ කටයුතු අහපව් කරගෙන යනවා. ගොවියා ගොවිතැන්ට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ධීවරයා ධීවර කර්මාන්තයේ යෙදිලා ඉන්නවා. අනිත් සෑම දෙයක්ම දැන් යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. එනිසා රැකියා විරහිත ගොඩක් අය ගමේ හිටියා. එයට තමන්ගේ ගමේ කාගේ හරි වැඩක් කරගන්න හරි සල්ලි තියෙන කෙනෙක් ඉන්න ඕනේ. අපි දන්නවා ඉඩමක වැඩක් කරන්න හරි. ඒ නිසා නැවතරක් ඒවා ආරම්භ කරලා තියෙනවා. අපි නවත්තපු වැඩ දැන් මහමාර්ග අමාත්‍යංශයෙන් නවත්තපු වැඩ කීපයක් දැන් ආරම්භ කරලා තියෙනවා. මම විශේෂයෙන්ම ජනාධිපතිතුමාට කියලා අපේ බඳුල ඇමතිතුමාට කියලා මගේ ආසනේ යන්න බැරි පාරවල් කීපයක් තිබුණා. දැන් ඒවා වැඩ පටන් ගන්න තියෙනවා. ඒ වැඩ කරන්න කම්කරුවෝ ඒ ගම්වල අය එයාට නැවතරක් තමන්ගේ රැකියාව ලැබිලා තියෙනවා. එසා බඩු මිල අඩු කරමින් පවතිනවා. අපි අලුත් වෙන සතුසෙන් හැමදාම බාණ්ඩවල මිල අඩු කරනවා. ඒ නිසා මේ වැඩි වුණා වගේ එක අඩු කරන ඒ වගේම රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනගන්න තුවා ලොකු උත්සාහයක් කරන් කටයුතු කරලා තියෙනවා. එසා මේ වැඩ පිළිවෙල කරන්න සහයෝගයේ ලබලා දෙන එක තමයි අපි සියලු දෙනාගේම වගකීම. අපි මැතිවරණ විදිහට කරමු. එතකොට ඒ ගමේ ප්‍රාදේශ සභා මැතිවරණයේදී ගමේ ජනතාවට අයිතියක් තියෙනවා තමන්ට හොඳ එක්කෙනෙක් පත් කරගන්න. ඒක ඒ අයගේ තමන්ට හිතවත් ඥාතියෙක් එහෙම නැත්නම් තමන්ට උදව්වක් කරපු එහෙම නැත්නම් උදව්වක් කරයි කියන බලාපොරොත්තුවක් තියෙන අය පත් කරගයි. ඒක නිසා අද යම් පිරිසක් කියනවා අපේ ආර්ථික දැක්ම ප්‍රාදේශ සභාවෙන් ගේන්න කියලා. ප්‍රාදේශ සභාවට කරන්න පුළුවන් මොකද්ද කියලා පළකෑ දන්නේ නැහැ. මෙරටේ බාහන්න මිල අඩු කරන්නවත් එහෙම නැත්නම් ආර්ථිකයේ මේ විදිහට ගිරියන්න කියන එකවත් ප්‍රාදේශ සභාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්‍රාදේශ සභාවෙන් කරන්න පුළුවන් වෙන කොටසක් තියෙනවා. ඒ වෙන කොටස ඉතින් ප්‍රාදේශ සභාව හරහා කරන්න පුළුවන්. ප්‍රාදේශ සභාව සියල්ලටම මධ්‍යම රජෙන් තමයි මුදල් දෙන්න ඕනේ. පළාත් සභාවෙන් තමයි මුදල් දෙන්න ඕනේ. ඒ නිසා ප්‍රාදේශ සභාවල මේ නගර සභා කීපයක් කරන්න ප්‍රාදේශ සභා කීපයක් කරන්න අනිත් ඒවා වැඩි හරියක් දුවන්නේ පළාත් සභාව උදව් කරොත් එහෙම නැත්නම් මධ්‍යම රජයේ උදව් කරොත් අපේ අමාත්‍යංශ ගිය අවුරුද්දේ කරපු වැඩවලට විතරක් මිලියන 2000ක් විතර ගවන්න තිබුණා. ඒක නිසා ඒ සෑම ආයතනයක්ම රජයේ මැදිහත් වීම තුල තමයි කරන්න කටයුතු කරලා තියෙන්නේ. තවත් ඉන්නවා 5800ක් ඒ ආයතනවල ස්ථිර කරපු නැති සේවකයෝ. අතිගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කිව්වා අපි ඒ ස්ථිර කරන්න ඒ අවශ්‍ය කරන කටයුතු කරමු කියලා. ඒ වගේම පහුගිය කාලේ අපි 34,000ක් විතර බඳවාගත්ත රැකියා ලක්ෂ කියන වැඩසටහන යටතේ දැන් බලාපොරොත්තු වෙනවා ඒ අය ස්ථිර කරලා දෙන්න. මේ වගේ වැඩ කටයුතු ගොඩක් කරන්න ලොකු උත්සාහයක් කරන් ඒකට ආණ්ඩුවට මුදල් ඕනේ. දැන් ගොඩක් අය අහනවා මේ බදු ගහලා මේ බදු සල්ලි හොරගම් ගන්නවා කියලා. දැන් හැමෝම කියන්නේ ආණ්ඩුවට බදුව දීලා වැඩක් නැහැ ඒක හොරගම් ගන්නවා කියලා. අපි අහලා මේ හොරගම් කරන ක්‍රමවේදය කියලා දෙන්න කොහොමද කියලා. දැන් තව කණ්ඩායමක් කියනවා දේශපාලඥයෝ හිටියම තමයි රට විනාශ වෙන්නේ කියලා. දරුවෝ නියෝජ්‍ය කතානායකතුමනි පළාත් සභා 9 කිසිම මහජන නියෝජිතයෙක් නැහැ. දැන් මේ පළාත් සභා 9 එහෙනම් ඒ පළාත් සභා 9 අවුරුදු 5ක් තුල මහජන නියෝජිතයෝ නැති ආයතන වංචා දූෂණ හොරකම් කිසි දෙයක් නැවි ඉහළම තැනකට එන්න ඕනේ. එහෙනම් පළාත් මාර්ග ටික හැදිලා ඒ පාසල් වල අඩුපාඩු ටික සම්පූර්ණ වෙලා ඒ පළාත් සභාවල් තියෙන රෝහල් වල අවශ්‍යතාවයන් ඉෂ්ට කළා ඒ සියල්ලම වෙන්න ඕනේ. හැබැයි අපි අමාත්‍යංශයක් හදලා ඒ පළාත් සභාවලට ඒ විදිහට මුදල් යවලා තියෙනවා. ඒ විදිහට මුදල් යවුවත් ඒ කාර්යයේ වෙලාද නැද්ද කියන එක අපිට බලන්න පුළුවන්. පළාත් සභාවක ඇමතිවරු 5 දෙනෙක් හිටියා. මේ ඔක්කොම පාවිච්චි කර වාහන සංඛ්‍යාවක් තිබුණා. ඇමතිවරු 45ක් විතර. අද ඒ වාහන ටික නේනම් තියෙන්න එපා. ඒවත් ඒ අයම පාවිච්චි කරලා තියෙනවා. සර් අපි බැලුවොත් මේ දූෂණේ වංචාව නවත්තන්න පුළුවන් කියලා. හැබැයි දේශපාලනඥයෙක් හිටියොත් එයාට අවුරුදු 5කින් හරි මැතිවරණයකට යන්න ඕන නිසා හරි එයා යම් කිසි වැඩ කොටසක් කරනවා. මම කියන්නේ සියලු දෙනාම හොඳයි කියලා. හැබැයි රට ගැන හිතලා වැඩ කරන්න දක්ෂ ඒ වගේ විශාල පිරිසක් ඉන්නවා. එසම මේ ඇඟිල්ල දික් කරනකොට ඇඟිල්ල දික් කරනවා සියලු දෙනාටම. එසම ජනාධිපතිතුමාගේ උත්සාහය එතුමා සියවසක් කියනකොට අහනවා මේ තව අවුරුදු 25ක් ජනාධිපති වෙලා ඉන්නද කියලා. නෑ අපි හැමෝටම දැක්මක් තියෙන්න ඕනේ. අපේ අපි අද ඉන්නවා හෙට නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපට දැක්මක් තියෙන්න ඕන අනාගතය පිළිබඳව. එතුමා ඒ දැක්මෙන් තමයි කතා කරන්නේ. ඒ නිසා ඒ දැක්මත් එක්ක එතුමාට වැඩ පිළිවෙලක් තියෙනවා. අනාගතේ අපි සියවසක් සමරනකොට මෙරට කොතනද තියෙන්න ඕනේ කියලා. ඒ නිසා ඒ දැක්මත් එක්ක කටයුතු කරන්න අපි එතුමාට දෙන්න පුළුවන් සහයෝගය ලබලා දෙන්න කටයුතු කරනා වගේම අපට රට වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකම අපි ඉෂ්ට කරන්න බැඳී සිට මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම. ඒ නිසා අපි හිතනවා අපි ජනාධිපතිතුමා කිව්වා වගේ හොඳ වැඩකට හරි එකතු වෙලා කටයුතු කරන්න ඕන. හැම වෙලේම දොස් කියනවා ඇරෙන්න මේ වැඩේ මෙහෙම කරමු කියලා කියන්නේ නැහැ. අපි හොඳ වැඩක් හරි කරන්න එකතු වෙලා අපි කටයුතු කරන්න ඕන. මේක ජනාධිපතිතුමා කියලා තියෙනවා. දැන් පළාත් සභාව අවුරුදු 5ක් නැහැ. මේ පළාත් සභාව ගැන එතුමා කියලා තියෙනවා. ඒ පළාත් සභාවල නියෝජිතයෝ නැහැ. දැන් මේ 13 වෙනි සංශෝධනයක් ගැන ගොඩක් අය කතා කරනවා. ඉතින් මේ 13 වෙනි සංශෝධනය ගෙවලා දැන් අවුරුදු කීයක් වෙනවද? ඒක නිසා එතුමා ඊයේ කිව්වා කිසිම රට බෙදෙන කිසි දෙයක් කරන්නේ නැහැ කියලා. මේ රට බෙදෙන කිසිම දෙයකට අපි කොහොමවත් අවුල් වෙන්නේ නැහැ. ඒ නිසා අපි රට බෙදන්නේ නැහැ කියලා දිරුම් දිලා මේ හැමෝම ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා රට බෙදෙන කිසිම දෙයකට අපි අවුල් වෙන්නේ නැහැ. එතැයි අපි මෙරටේ ජනතාවට කියනවා යම් පිරිසක් තමන්ගේ පැත්තට හරවා ගන්න ඕන වුණාම ඒවා ගෙනාපු අයත් අද ඒකට විරුද්ධයි කියනවා. එතැයි අපි සෑම වෙලෙම මේ රට පැත්තේ ඉඳගෙන කතා කරු පිරිසක්. එතැයි අපි රට ගැන අපිට ලොකු කැක්කමක් තියෙනවා. ඕන වෙලාවක රට වෙනුවෙන් අපිට කරන්න පුළුවන් අපි කටයුතු කරනවා. ඒකට පක්ෂ විපක්ෂ කියන්නේ නැතුව අපි හොඳ වැඩක් තියනවා නම් අපි මේ හොඳ වැඩට හැමදාම උදව් කරලා තියනවා. එදා මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කාලේ එතුමා පත් වෙච්ච ගමන්ම බඩුවිල අඩු කරනකොට ඉතින් අපි උදව් කරා. අපි හොඳ දෙයට අපි උදව් කරා. අදත් අපි විපක්ෂයට කියනවා ජනාධිපතිතුමා අපේ ආණ්ඩුව කරන හොඳ කටයුතු වලට හරි උදව් කරන්න කියලා. දැන් මේ අපි වැඩ කොටසක් මොකක් හරි කරනකොට එකක්වත් හොඳයි කියලා පේන්නේ නැහැ. දැන් මේ රටේ ජනතාව පහුගිය කාලේ එයා හැමෝම දුක්ඛින්ද අපිත් දුක්ඛින්ද. දැන් ඒ හැමෝටම වගේ යම් කිසි සහනයක් ලැබිලා තියෙනවා. මේ සහනේ ඉස්සරහට ගෙනියන්න අපි ඔක්කොම උදව් කරන්න ඕන. එහෙම උදව් නොකර කකුලෙන් ඇදලා මේක කරන්න බෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ ඒ උත්සාහයට යම් කිසි සහයෝගයක් දෙනවා ඇරෙන්න ගොඩක් අය හදන්නේ තමන්ගේ පටු දේශපාලන අරමුණ ඉෂ්ට කරගන්න එයාට කරන්න පුළුවන් විරුද්ධ වැඩ කරනවා ඇරෙන්න වෙන සහයෝගයක් ලැබල දෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා අපි හැමෝම වංචාව දූෂණය හොරකම නවත්තන්න මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ කාර්වත් ඒකට අකුල් හෙලයි කියලා අපි ඔක්කොම කැමති වංචාවයි දූෂණය හොරකමයි නවත්තන්න. ඒ නිසා නියෝජ්‍ය සභාපතිතුමනි ඒ යම් පිරිසක් කියනවා අපි බලයට පත් වුණාම මේක කරලා පෙන්නනවා. ඇයි බලයට පත් වෙනකන් ඉන්න ඕනේ නැහැ. තියෙන ආණ්ඩුවට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක නවත්තන්න කියලා. ඉතින් අපි ඒක පෙන්වුවත් මේ විදිහට කරන්න පුළුවන් කියලා අපි නොකර ඉන්නවද? ඉතින් අපි ඔක්කොම එකතු වෙලා කාරු හරි වංචා කරනවා නම් හොරකම් කරනවා නම් දූෂිත වෙනවා. ඒකට විරුද්ධව එකතු වෙලා කටයුතු කරමු. ඒකට අපි කොයි වෙලාවකවත් බෑ කියලා නැහනේ. ඒ නිසා තමන්ට බලය එන්න ඕනි නෑ. මේ රටේ පුරවැසියෙකුට වුණත් පුළුවන් මෙන්න මෙතන වංචාවක් දූෂණයක් හොරකමක් වෙලා තියෙනවා කියලා හිතන් කියන්න. නිසා අපි සියලු දෙනාම එකට අත්වල් බැඳගත්තොත් මෙරට අද වැටලා තියෙන තැනින් ගොඩ ගන්න පුළුවන්. මේ පහුගිය මාස 4-5 දියා බැලුවොත් යම් කිසි ප්‍රගතියක් ගහලා තියෙනවා. ඒ ප්‍රගතිය ගේන්න ජනාධිපතිතුමා අගමැතිතුමා
මිනිත්තු දෙකක් තියෙනවා.
අපේ ආණ්ඩුව විශාල කැපවීමක් කරලා තියෙනවා. නිසා ඊයේ දවසේ මෙරටේ ගොඩක් වෘත්තිකයන් කියපු දෙයක් තමයි මේ බදු වැඩි කියලා. ඒක අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. මේ බදු ගත්තෙත් මොකටද කියලා දන්නවා? හැමෝටම බදු ගහුවේ නැහැ. රුපියල් 45,000ක් වැටුප ගන්න ඒගොල්ලෝ කිව්වොත් රාජ්‍ය සේවය 14 ලක්ෂයක් ඉන්නවා නම් 13 ලක්ෂයකට වැඩි පිරිසකට ඒ බද්ධ වදිනවා. හැබැයි එහෙම නැතුව ජනාධිපතිතුමාට ආපු යෝජනාවකට කටයුතු කළා. අද ඒක නැවත වරක් අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි බලන්නේ කිසිම රජයක් දැන් මේ ඡන්දයක් තියෙන වෙලේ තෙල් මිල වැඩි කරන්නවත් විදුලි මිල වැඩි කරන්නවත් බදු ගහන්නවත් කැමති වෙන්නේ නැහැ. එවනම් බදු අඩු කළා, විදුලි බිල අඩු කළා, තෙල් මිල අඩු කළා, ඒක කරන්න තමයි කැමති වෙන්නේ ඕනම රජයක්. කිසිම රජයක් කැමති වෙන්නේ නැහැ. හැබැයි එහෙම කරන්න පුළුවන්කමක් තිබුණා නම් අපේ රජෙත් අපි නොකර ඉන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා ඊයේ කිව්වා ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා රාජ්‍ය සේවකින්ට සහනයක් ලැබලා දෙන්න. ඒ වගේ මේ රටේ අහිංසක ජනතාවට සහනයක් ලැබලා දෙන්න. එතුමා හාල් ටිකක් දෙන්න ගියාම ඒකටත් කියනවා හාල් දීලා මේක හරියනවද කියලා. ඒ නිසා සමෘද්ධිය දෙන්න ඕන ලොකු පිරිසක් ඉන්නවා හම්බෙච්ච නැති අය. හම්බෙන්න ඕන නැති පිරිසකුත් එක්ක ගන්නවා. ඉතින් ඒ කළමනාකරණය කළා ඒ අවශ්‍ය කටයුතු කරන්න ඕන. ඒ නිසා අපි කියනවා පාඩු ලබන ආයතන ලාභ කරන්න අපි ඔක්කොම වෙස්සක් අරන් කටයුතු කරන්න ඕන. ඒ නිසා ඒක කළමනාකරණය කරන්න. ඒක කරන්න බෑ කියලා එහෙකුත් නෑ, කරන්න පුළුවන්. අපි කරලා පෙන්වලා තියෙනවා පාඩු ලැබපු ආයතන ලාභ කරලා පෙන්වලා තියෙනවා. දැන් ගොඩක් ඇව්වහම කියන්නේ රජයට ඒක කරන්න බෑ කියලා. රජයට කරන්න පුළුවන්. එහෙනම් රජයට කරන්න බැයි නම් මොකද්ද කරන්න ඕනේ? දැන් එහෙම යමක් කරන්න හදන කොටත් එපා කියනවා. ඒ නිසා රජේ පාඩු ලබන ආයතන තියනවා නම් ඒක මේ රටේ අහිංසක මහජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු කරනවට වඩා
අවසන් කරන්න
ඒකට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ඒ නිසා ඒවා ගන්න ජනාධිපතිතුමා කටයුතු කරගෙන ඉන්නවා. අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලෙදී මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳලා එයාට මේ ඉන්නවට වඩා හොඳ රටක් නිර්මාණය කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු උදේ ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමා ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා ජනාධිපතිතුමන් සර්වපාක්ෂික සමුළුවේදී ප්‍රකාශ කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, එතුමා කිව්වා තමන්ගේ රාජාසන කතාවේදී මේ බව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනවා කියලා. එදා එතුමා සිංහ නාද කළත් ඊයේ නම් අපිට ඇහුනේ පුංචි කෙඳිරියක් විතරයි. මේ රටේ මහසඟ රුවන ප්‍රමුඛ කරගෙන අපි එදා නගපු විරෝධය ජනාධිපතිතුමාගේ ඇඟට දැනිලා තියෙන බව පේන්න තියෙනවා. ඒ ඇඟට දැනීම, ඒ විදිහටම තියා ගැනීම එතුමාගේ ශරීර සෞඛ්‍යයට බොහොම යහපතක් කියලා අපි එතුමාට සිහිපත් කරනවා. 13ට පක්ෂයි කියන අය වගේම 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවට විරුද්ධයි කියන අයත් 13 වෙනි සංශෝධනයේ ඉතිරි වෙලා තියෙන බලතල මොනවාද කියන එක ගැන හරි අවබෝධයක් නැති බවයි කරන කතාවලින් පේන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි, ඉඩම් බලතල දෙන්න එපා කියලා සමහර උද්ඝෝෂණය කරනවා අපි දැක්කා. නමුත් ඉඩම් බලතල දීලා ඉවරයි. පළාත් ඇමතිවරයෙක් ඉදිරියේ මම කටයුතු කළ නිසා මම දන්නවා ඉඩම් බදු දීම සම්බන්ධයෙන්, රජයේ ඉඩම් කළමනාකරණය සම්බන්ධයෙන් සම්පූර්ණ බලය තියෙන්නේ පළාත් සභාවට. ඒ වගේම ජනාධිපතිවරයාට යම් ඉඩමක් තෑගි දෙන්න ඕනි නම්, විකුණන්න ඕනි නම්, පවරන්න ඕනි නම් ජනාධිපතිවරයාට ඒ කළ හැක්කේ පළාත් සභාවේ උපදෙස් මත පමණයි. දැනට ඉඩම් බලතල වලින් ඉතුරු වෙලා තියෙන්නේ 13 වෙනි සංශෝධනයෙන් ඉඩම් සම්බන්ධයෙන් ඉතුරු වෙලා තියෙන්නේ ජාතික ඉඩම් කොමිසම ස්ථාපිත කිරීම පමණයි. එහෙමනම් ඇත්තටම ක්‍රියාත්මක කරලා නැති ඉතුරු වෙලා තියෙන බලතල ටික මොනවද? එකක් තමයි උතුරුසා නැගින්න පළාත් ඒකාබද්ධ කිරීම. නැත්තම් ඒ වෙනුවෙන් තනි පළාත් සභාවක් පිහිටුවීම. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 A3 වගන්තියෙන් කියනවා පළාත් දෙකක් හෝ තුනක් ඒකාබද්ධ කර තනි පළාත් සභාවක් පිහිටුවේ හැකියි කියලා. 1987 මේ උතුරුසා නැගෙනහිර වෙනුවෙන් තනි පළාත් සභාවක් පිහිටෙව්වේ හදිසි නීතිය යටතේ නිසා. හදිසි නීතිය අහෝසි වුණාම ඒ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමත් අහෝසි වුණාය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරා. එදා ඒකාබද්ධ කිරීම අහෝසි වුණාට ඒකාබද්ධ කිරීමේ වගන්තිය අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන තාක් 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියන්නේ යලි උතුරුසා නැගෙනහිර ඒකාබද්ධ කරනවා කියන එකයි. නැගෙනහිර පළාතේ සාතිශය බහුතරයක් ඉන්නේ මුස්ලිම් ජනතාව. නැගෙනහිර මුස්ලිම් ජනතාව උතුරට පාවා දෙන්න ඔබ සූදානම්ද කියලා මා මිත්‍ර මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම් මැතිතුමාගෙන් මම අහනවා. එහෙම එකඟ නැත්තම් 154 ආතුන වගන්තිය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න අපි හැමෝම එකතු වෙලා කටයුතු කරමු කියලා මම යෝජනා කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 13 වෙනි සංශෝධනයේ අනුව නම් සාමාන්‍යනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 13 වෙනි සංශෝධනයේ අනුව නම් පුරාවිද්‍යාව කියන්නේ පළාත් සභාව විෂයක්. ඒක කියනවා පළාත් සභාව විසින් ජාතික වශයෙන් වැදගත් යයි නම් කර ඇති පුරාවිද්‍යා ස්ථාන හැර අන් සියල්ලම පළාත් සභාවේ විෂයට අයිති වෙනවා කියලා. ඒකත් ක්‍රියාත්මක වෙලා නැහැ. මොකද මේ වෙනකොට අපේ පාර්ලිමේන්තුවේ කිසිම පුරාවිද්‍යා ස්ථානයක්, ඓතිහාසික ස්ථානයක් ජාතික වශයෙන් වැදගත් කියලා සම්මත කළා නැහැ. එහෙමනම් උතුරුසා නැගෙනහිර පළාත්වල තියෙන නාගදීපේ, තන්තිරි මලේ, දිරියඳු සෑය, දීගවාපිය, සේරුවාවිල මේ සියල්ලම අයිති වෙන්නේ පළාත් සභාවට. දෙමළ බෙදුම්වාදීන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි උතුරු නැගෙනහිර දෙමළ නිජබිමේ කිව්වට උතුරු නැගෙනහිර සිසාරා තියෙන්නේ බෞද්ධ ශිෂ්ටාචාරික නටබුන්, සිංහල ශිෂ්ටාචාරික නටබුන්. ඒ නිසා උතුරු නැගෙනහිර තිබෙන මේ පුරාවස්තු දෙමළ බෙදුම්වාදීන්ගේ ඇහැයන්ු කටුවක් හා සමානයි. මේ කට්ට ඉවත් කරගන්න ඕන නිසා තමයි සිරිවර්ධන බෝධිය කපා දැම්මේ, චෛත්‍ය ගණනාවක් දෝෂණ කරලා දැම්මේ. එහෙම බෙදුම්වාදී මනසක් තියෙන උතුරු පළාත් සභාවට පුරාවිද්‍යා විෂයක් බාර කරනවා කියන්නේ නරින්ට කුකුල්ලු බාර දුන්නා හා සමාන වැඩක්. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 13 වෙනි සංශෝධනයේ දැනට ක්‍රියාත්මක කරලා නැති තීරණාත්මක බලය තමයි පොලිස් බලතල. හිටපු ජනාධිපතිවරු 7 දෙනෙක්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් පටන් ගත්තම ජනාධිපතිවරු 7 දෙනෙක් මේ පොලිස් බලතල පළාත් සභාවට ලබා නොදෙන්න ඉතා වැදගත් හේතු තිබුණා. ඇත්තෙන්ම දෙමළ බෙදුම් වාදය මේ ලංකා භූමිය තුළ පරාජය කළාට ලංකාවෙන් පිටත වෙනදටත් වඩා හොඳින් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ බෝධනෙක් නොදන්නවා වුණාට ලංකාවෙන් පිටත දෙමළ ඊලම පිටවල ඉවරයි. ඒකට කියන්නේ ට්‍රාන්ස් නැෂනල් ගවර්න්මන්ට් ඔෆ් තමිල් ඊලම්. රාජ්‍යන්තු පුරා පැතුරුණු දෙමළ ඊලම් රාජ්‍යය. ඒකේ අගමැති ධූරයට පත් වෙලා ඉන්නේ කොටි සංවිධානයේ ප්‍රධාන නීති උපදේශක විශ්වනාදන් රුද්‍රකුමාරන්. එතුමාද රාජ්‍යයන් වලට ගිහිල්ලා රාජ්‍ය නායකව හමු වෙලා තමන්ට දෙමළ ඊළම ලංකාවේ පිහිටවන්න සහය ඉල්ලනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට කලින් නැගෙනහිර තිමෝරය පලස්තීනය බිහිවෙන්න කලින් තිබුණේ භූමියක් නැති ආණ්ඩු විදියටයි. අදටත් දලයිලාමතුමාගේ ටිබෙට් ආණ්ඩුව තිබෙන්නේ භූමියක් නැති ආණ්ඩුවක් විදියටයි. එහෙනම් නැගෙනහිර තිමෝරය පලස්තීනය ගය මග ඔස්සේ තමයි අද විශ්වනාදන් රුද්‍රකුමාරන්ගේ අගමැති ධූරයේ යටතේ දෙමළ ඊලම් ආණ්ඩුව ගමන් කරමින් තිබෙන්නේ. හැබැයි දෙමළ ඊලම් ආණ්ඩුවට භූමියන අයිමේ උනේ යුද බලය නැති වුණු නිසා. නන්දි කඩාල් කලපුවේදී අපේ රණවිරුවන් කොටි සංවිධානයේ යුදමය ලෙස පරාජය කරපු නිසා උතුරු පළාතට පොලිස් බලතල ලැබුණොත් අවිධරණ හමුදාවක් පළාත් සභාවට ලැබෙනවා. පළාත් සභාවේ මහාමිති ධූරයට පත් වෙන්නේ විග්නේශ්වරන් මහත්තයා වගේ බෙදුම්වාදියෙක් වෙන්න පුළුවන් බොහෝ දුරට. එතකොට එහෙම වුණොත් අනාගත ඊලාම් යුද්ධය, අනාගත බෙදුම්වාදී යුද්ධය ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා හමුදාවයි උතුරේ පොලිසියයි අතර. එදා කොටිරස්තවාදීන්ට විවිධ රටවල් ආයුධ දුන්නේ හොරෙන් හොරෙන්, පුහුණුව ලබා දුන්නේ හොරෙන් හොරෙන්. ඇයි? ත්‍රස්තවාදීන්ට උදව් කිරීම ජාත්‍යන්තර නීතිය යටතේ තහනම් දෙයක් නිසා. හැබැයි උතුරේ පොලිස් හමුදාව නම් බෙදුම්වාදී යුද්ධේ පටන් ගන්නෙ ඒක අපේ ව්‍යවස්ථාවෙන් පිළිගත් නිල හමුදාවක්. ඔවුන්ට විවෘතව උදව් කරන්න ඕනෑම රාජ්‍යයක් පැකිලෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙමළ බෙදුම්වාදී විසබීජය මේ මහ පොළවේ තිබෙන තුරාවට උතුරට පොලිස් බලතල ලබා දෙනවා කියන්නේ 30,000ක් රණවිරුවන් දිවි පූජා කළ රැකගත්ත මේ මව්බිම නැවත වතාවත් දෙපළු කරලා මේ රට ලේවිලක් ගිනිගොඩක් බවට පත් කිරීමයි කියන එක අපි මේ ගරු සභාවට මතක් කරනවා. ඒ වගේම රට බෙදීම විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ වගේ කුඩා රාජ්‍යයක පොලිස් සමුදාවන් 10ක් පිහිටවලා ඒ පොලිස් සමුදාවන් 10 එකිනෙකාගේ පළාත්වලට නිලැඳුමේ යන්න බෑ කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නීතිය ක්‍රියාත්මක වුණොත් අපේ රටේ අපරාධ වර්ධනයේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. මුම්බායි ත්‍රස්තවාදී ප්‍රහාරය පස්සේ ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයා කියනවා මෙතරම් බලගතු රටක් වුණත් අපිට ඒ ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණේ රට පුරා විහිදුණු ආරක්ෂක ජාලාවක් මධ්‍යම ආණ්ඩුවට නොතිබුණු නිසා කියලා. පොලිස් බලයේ මධ්‍යම ආණ්ඩුවට නොතිබුණු නිසායි ඉන්දියාවට ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණේ කියලා ඉන්දියාවේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා කියනවා. එහෙනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නිකමට හිතන්න බස්නාහිර පළාතේ ඉඳන් අපේ පොලිසිය හොරෙක් ලූ බැඳගෙන වාහනයක යනවා. වත්තලින් පටන් ගත්තොත් පැයක් යන්න කලින් සබර්ගමු පළාතට යනවා. එතනින් පැයක් යන්න කලින් මධ්‍යම පළාතට යනවා. එතනින් පැය කමාරක් යද්දී උදුරුමැද පළාතට යනවා. එහෙනම් හොරෙක් ලූ බැඳීම කිසිම පොලිසියට කරන්න බැරි වෙනවා. අපරාධ මර්ධනය අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත් වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අද සිටින්නේ ඉතිහාසයේ දැවැන්තම අර්බුදයට මුහුණ දීලා. ඊයේ රාජාසන කතාවේ ජනාධිපතිතුමා ඉතා වැදගත් කාරණා දෙකක් සිහිපත් කළා. එකක් තමයි බලය බෙදීම සම්බන්ධයෙන් අපේ සමාජයේ තියුණු ලෙස බෙදිලා ඉන්නේ කියලා. 1957 රටේ කෝලාහල ඇති වුණේ, 87-89 භීෂණ ඇති වුණේ බලය බෙදීම කියන ප්‍රශ්නේ මත. දෙවෙනි කාරණේ තමයි එතුමා කියනවා සියලු ભેද පසකදා ආර්ථික අර්බුදය නැමැති රකුසාට එරෙහිව සමස්ත ජාතියම එකතු විය යුතුයි කියලා. පළමු රාජාසන කතාවේ ජනාධිපතිතුමාගේ වචනවලින්ම කියනවා නම් නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා කියන්නේ වටු රෑනක් දැලව සෝවාගෙන ගිය ආකාරයෙන් සමස්ත ජාතියම මිලියන 22ම මේ ආර්ථික අර්බුදයට එරෙහිව සමගි වෙන්න ඕනි කියලා. ජාතික සමගියේ අත්‍යවශ්‍යම මොහොත මේක නම් සමාජයේ තීරුම ලෙස බෙදුණු සමාජයේ දෙක වැඩියෙන්ම බෙදී සිටන ප්‍රශ්නේ වෙන බලය බෙදීමේ ප්‍රශ්නය මේ මොහොතේ ගෙනීමේ සිදුවෙන්නේ ආර්ථික අර්බුදයට එරෙහිව සමස්ත ජාතිය සමග කිරීමට අපට තිබෙන අවස්ථාව අහිමි වීම පමණමයි. අවසාන වශයෙන් ජනාධිපතිතුමාට පොඩි අවවාදයක් කරන්න තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා බලය බෙදීම කියන ලීකොටේ ඉරාගෙන ඇවිල්ලා කූඤ්ඤයක් ගාලා මෙතනින් එයාට ලීකොටේ ඉරණ එක නතර කරේ හේතුවක් ඇතුව. අනිත් ජනාධිපතිවරු ඒක මේ ගහපු කූඤ්ඤේ හොලවන්නවත් උත්සාහ නොකළේ හේතුවක් ඇතුව. ඒ හේතුව හරියට හොයන්නේ බලන්නේ නැතුව අර ලීකොටේ ගහලා තියෙන කූඤ්ඤේ දැක්ක මෝඩ වඳුරා වගේ මේක හොලවල ගැලෙව්වොත් මෝඩ වඳුරාටගේ ජීවිතය අහිමි වෙච්ච ඉරණමමයි ජනාධිපතිතුමාටත් අත් වෙන්නේ. එතුමා විනාශ වීම නෙවෙයි අපිට ප්‍රශ්නේ. එතුමා මේ මරාගෙන මැරෙන ඇඳුමක් ඇඳගෙන ඉන්නේ එතුමාත් විනාශ වෙන ගමන් රටත් විනාශ කරන්න කියන එක අපිට තියෙන ප්‍රශ්නේ. දැන් ජනාධිපතිතුමාගේ ඉතිහාසය බලන්නකො. එතුමා 2001 අගමැති ධූරයටපත් වෙනවා. වසර දෙකකින් අගමැති ධූරේ අහිමි වෙන්නේ බලය බෙදීමක් කරන්න උත්සාහ කරපු නිසා. ආයි 2015 අගමැති වෙනවා. වසර 3කින් අගමැති ධූරේ අහිමි වෙන්නේ බලය බෙදන්න ගිය නිසා. එතුමාට හැමදාමත් අගමැති ධූරේ බලය අහිමි වෙන්නේ බලය බෙදීම කියන ප්‍රශ්නේ කරට ගන්න නිසා. ඇල්බර්ට් අයින්ස්ටයින් once said that if you repeat the same test under same conditions expecting a different result you are insane. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන මහා ප්‍රඥා වරක් ප්‍රකාශ කරනවා, ඔබ එකම පරීක්ෂණය එකම කොන්දේසි යටතේ වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් වරින් වර කරනවා නම් ඔබට හොඳටම පිස්සු. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට හොඳටම පිස්සු කියන්නේ මම නෙවෙයි ඇල්බර්ට් අයින්ස්ටයින්. ඒ නිසා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හැටියට නම් ජනාධිපතිතුමාට පිස්සු ලැබුණොත් වහාම එතුමාව ධූරයෙන් ඉවත් කරන්න ඕනි. ඒ නිසා මේ බලයේ බෙදීම කියන ගිනි බෝලේ අතට අරගෙන ජනාධිපති ධූරයත් අහිමි කරගන්න කර ගැනීම පමණයි ඔබතුමාට වෙන්නේ කියන එක එතුමාට කියන්න ඕනි. ඒ වගේම 1987 13ට එරෙහිව අපි පාරට බහිනකොට අපි පාසල් ශිෂ්‍යයෝ අපේ ජීවිත කාලෙම ගෙවුනේ අපේ හිස නිකට සුදු වුනේ මේ 13ට එරෙහිව අරගල කරලා. ඒ නිසා මේ රට බෙදන මේ රට ලේවිලක් ගිනි ගොඩක් බවට පරිවර්තනය කරන ධාතුනේ බලය බෙදීම සම්පූර්ණ කරන්න කිසිවෙකුට අප ඉඩ තබන්නේ නැහැ කියන ප්‍රතිඥාව ජාතිය හමුවේ තබමින් මන් නියඳ වෙනවා.